මීළඟට සුජීව දිසානායක ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 7ක කාලයක් ලැබෙනවා.
විනාඩි
7ක්.
7යි. මුලසන ආරූඪ ගරු මන්ත්‍රීතුමනි, අද දවසේ අපේ අනිල් ජයන්ත ඇමතිතුමා විසින් ඉදිරිපත් කරන ලද 1998 අංක 12 ධර්ම පනතින් ශ්‍රම වාසන අරමුදල නමින් ආයතනයක් ස්ථාපිත කරා. ඒ ආයතනය විසුර හැරීම සඳහා කැබිනට් අනුමැතිය මේ වෙනකොට ලැබිලා තියෙනවා. ඒ වෙනුවෙන් තියෙන විවාදෙත් තමයි අද දවසේ මේ ඉදිරිය අපි සම්බන්ධ වෙන්නේ. මම විශේෂයෙන්ම මේ ආයතනයේ පිහිටීමේ මූලික අරමුණ උනේ පෞද්ගලික අර්ධ රාජ්‍යාංශයේ සේවකයන්ගේ සුබ සාධනය සහ ඔවුන්ට මූල්‍ය ආධාර සැපයීම. විශේෂයෙන්ම රජයේ වාණිජ්‍යම නොවන ආයතන ප්‍රතිහගත කිරීම හා ඇවර කිරීමේ වැඩපිළිවෙළට තමයි මේ ආයතනය මම හිතන්නේ ඈවර කිරීමට අපිට මේ මොහොතේ සිද්ධ වෙලා තියෙන්නේ. මම හිතන්නේ මේ ඈවර කරා කියලා මේ ආයතනය තුලින් සිදුවෙච්ච කාර්යභාරයේ කිසිදු ආකාරයකට නතරවීමක් එහෙම නැත්නම් හානිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. විශේෂම අරමුදල යටතේ කරන ලද සියලු අත්‍යවශ්‍ය සේවාවන් අනාගතයේදී කම්කරු අමාත්‍යාංශ හරහා ඉෂ්ට කරනවා. ඒ සමයි හිතන්නේ මේ හා සම්බන්ධ ප්‍රතිලාභින් කවුරුන්ව ඉන්නවා නම් ඔවුන් කිසිවෙක ඒ හා සම්බන්ධ බිය යුතු නැහැ. ඒක මම හිතන්නේ විශේෂම අපේ රජයේ යටතේ කම්කරු අමාත්‍යාංශ හරහා ඔවුන්ගේ අවශ්‍යතා සියල්ල ඉෂ්ට කරනවා. තමයි හිතන්නේ එවැනි වටපිටාවක තමයි අද මේ දිහට අපි මේ විවාදයට සම්බන්ධ වෙන්නේ. විශේෂ මම හිතන්නේ මේත් අපේ රටේ ව්‍යස්තා සම්පාදනය කරන අවස්ථාවක්. මම හිතන්නේ පාර්ලිමේන්තුව කියන්නේ රටක ව්‍යස්තා සම්පාදනය කරන අලුත් නීති රීති ගේන අවස්ථාවක්. මම හිතන්නේ මේ මොහොත වෙනකොට ලංකාවේ දැඩි කතාබහකට ලක් වෙලා තියෙන අපේ රටේ අධිකරණ ශේෂ්ත්‍රය හා සම්බන්ධ, ශේෂ්ත්‍රාධිකරණයේ ඇතුළු අධිකරණ ශේෂ්ත්‍රයන් හා සම්බන්ධ, විනිශ්චයකරුවන්ගේ වයස ඉහළ දැමීම හා සම්බන්ධ අවස්ථාවක්. ඒ වෙනුවෙන් විපක්ෂයේ මම හිතන්නේ බොල් හඬක් මතුවෙනවා. මම හිතන්නේ ඔවුන්ට කිසිදු ආකාරයකට මේ හා සම්බන්ධ සුජාත අයිතියක් නැහැ මේ අපි ගේන සංශෝධනයට විරුද්ධව නැගීwidetilde. එහෙමනම් මං හිතන්නේ Tamanට බාධාක් වුණා කියලා එදා සිරිම බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජායිති හවුස්සික රජය ආර්ජ ජනාධිපතිතුමා ඔහුට ව්‍යස්තාවෙන් තිබුණු බලය පදනම් කරගෙන. ඒ වගේම තමයි Tamanට Taman සමග තරඟයට ආවා කියලා සරත් පොන්සේකා අපි හිටපු යුද හමුදාපතිතුමාගේ mantri dure විතරක් නෑ මං හිතන්නේ ඔහු සිරගත වෙනවා. මම හිතන්නේ එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ ව්‍යස්තාව තුළින් ඔහු තිබුණු බලය පාවිච්චි කරලා. ඒ වගේ තමයි Tamanගේ මතයට වැඩ කරන්නේ නැහැ කියලා එදා ශිෂ්ටාධිකරණයේ අග්නිශකාර තනතුර දරන ලද සිරාණි බණ්ඩාරනායක මැතිතුමිය අග්නිශකාර ධූරයෙන් ඉවත් කරනවා, දෝෂාභයක් ගෙනල්ලා. එතකොට ඒ ජනාධිපතිරයා සතුව ව්‍යස්තාවෙන් ලැබුණු බලය පදනම් කරගෙන. ඒක තමයි අවභාවිතා කිරීම කියලා කියන්නේ. ඒ වගේ තමයි ඉදිරියට මැතිවරණයක් තියනවද නැද්ද කියන එක වෙනුවට මේ රටේ ජනතාවගෙන් ජනමතය විමසනවා, ජනමත විචාරණයක් තියලා. ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසය 1978 ආණ්ඩු ව්‍යවස්ථාව යටතේ තිබ්බ පළවෙනි ජනමත විචාරණය ලාම්පු කලගෙඩි සෙල්ලම ඔබට මතක ඇති මම හිතන්නේ. එදා මම හිතන්නේ ඡන්දේ ඕනද එපාද කියලා ලාම්පුවත් කලගෙඩියත් සංකේතය හැට පාවිච්චි කරලා ජාතික වටිනාකමක් තියෙන ප්‍රශ්නයක් එක්ක තමයි ගත්තේ. හිටපු ජේ.ආර්. ජවර ජනාධිපතිතුමා ඔහුට තමන්ගේ ආණ්ඩුව තවත් තිසර පවත්වාගෙන යන්න. මම හිතන්නේ සිරව බණ්ඩාර මැතිනිය
ඡන්දේම ඔබතුමාට තවත් විනාඩි 3ක් කාලයක් ලබා ගන්න පුළුවන්.
වැඩිපුර 3ක් හම්බ වෙනවා.
ඔව්.
ඒ කියන්නේ 10ක්.
ඔව්.
ස්තුතියි. එතකොට මම හිතන්නේ ජන විචාරණයක් ලාම්පු කලගෙඩි සෙල්ලම දැම්මා. තිබ්බා. එතකොට මම හිතන්නේ ඒ ක්‍රියාවලියේදී සිරව බණ්ඩාර මැතිනිය ඡන්දිල්ලන්න බෑ. ඇයට ප්‍රජායිති අහෝසි වෙලා. ඒ වෙනුවෙන් තමයි මම හිතන්නේ හෙක්ට කොබ්බෑකඩුව මැතිතුමා ඡන්ද ඉල්ලන්නේ. හැබැයි එතුමා ඡන්ද ඉල්ලනවා මහනුවර දිස්ත්‍රික්කේ. එතුමාගේ ඡන්ද පොලට යනකොට එතුමාගේ ඡන්දෙත් දාලා. එහෙම තමයි ජනමචාර තියලා මේ රටේ ව්‍යස්තාව අවභාවිතා කරේ. එහෙම අවභාවිතා කරපු දේශපාලන සංස්කෘතියක් නියෝජනය කරපු විපක්ෂයේ මහතුරු තමයි දැන් මේ ඉල්ලන්නේ මේ රටේ මේ අපි හදන්නේ හොඳ යහපත් රටක් නිර්මාණය කිරීම සඳහා වෙච්ච හොඳ ව්‍යස්තා සංශෝධනයක්, ව්‍යස්තා සම්පාදනයක්. ඒ වෙනුවට අපි මේ අපිව මේ විදිහට මේ පාර්ලිමේන්තුවට පත් කරලා ඉවලා තියෙන්නේ. මම හිතන්නේ මේ අපි පත් කරලා ඉවලා තියෙන්නේ මේ රටේ මහජනතාව, මේ රටේ ජනතාවගෙන් 159 දෙනෙක් අපිට මේ පාර්ලිමේන්තු නියෝජනය කරන් දිස්ත්‍රික් මට්ටමේ ජාතික ලෑස්තු මත හරහා අපිට අවස්ථා උදා කරලා දීලා තියෙනවා. මම හිතන්නේ ඒ ඔවුන් බලාපොරොත්තු වෙච්ච දේ අපි ඉෂ්ට කරන්න ඕනේ. මේ අපේ රටේ අධිකර පද්ධතිය කියන්නේ අපේ රට තුල අපිම හදාගත්ත එකක් නෙමෙයි. අපේ රටේ තිබුණු අධිකරණ යාන්ත්‍රණය විනාශ කරා විසම අධිරාජ්‍යවාදීන්. පළවෙනියට මේක වෙනස් කරේ ලන්දේසි ලංකාවට ඇවිල්ලා. අපේ රටේ තිබුණු අධිකර පද්ධතිය තුළට විසම ශ්‍රී ලාංකික අධිකර පද්ධතිය තුළට අපිට ආවේනික අධිකර පද්ධතිය තුළට ඔවුන් හඳුන්වා දුන්නා විදාකාර අධිකරණ ආයතන ලෑන් රාත් කීවා සීල් රාත් කීවා කොළඹ රාත් පන් ජස්ටිටි කීවා ඒ අධිකරණ යාන්ත්‍රණයට ඔවුන් ගෙනාවේ නීති අපේ රටේ නීති නෙමෙයි ඔවුන් ගෙනාවේ විසම බතාවියන් ගෙනාපු නීති බතාවියන් ව්‍යවස්ථා එතන ඉඳපු අග්‍රාණ්ඩුකාරවරයා සහ පොලිටිකල් බෝඩ් එකේ කැමැත්ත තමයි අපේ රටේ නීතිය බවට පත් වුනේ එහෙම නීති රීති සම්පාදනය කරලා අපේ රටේ අධිකර යාන්ත්‍රය වෙනස් කරා වරු මුලාසනාරු මන්ත්‍රීතුමනි ඒ වෙනස් කරපු නීති රීති තමයි අදරත් අපේ රටේ තියෙන්නේ වසර 400කට ආසන්න නීති රීති පද්ධතියක් තමයි තියෙන්නේ එතකොට ලංකාවේ මේ අද ක්‍රියාත්මක වෙන අධිකරණ යාන්ත්‍රණය විසින්ම 1998 ලංකාවේ පත්තල වෙන ආණ්ඩුකාරවරේ ෆෙඩ්රික් නෝත් කියලා ඒ ෆෙඩ්රික් නෝත් ආණ්ඩුකාරවර 1800 අවුරුද්ද පටන් ගන්නකොට මේ රටේ අධිකරණ යාන්ත්‍රණය සඳහා හඳුන්වා දෙන ශ්‍රේෂ්ඨ අධිකරණයක් අග්‍රශකාරවරයා සහ තවත් නිෂ්කාර දෙදෙනෙක්ගේ ඒ විදිහට ඔවුන් හඳුන්වා දුන්නේ අධිකරණ යාන්ත්‍රණය 1833 දක්වා ක්‍රියාත්මක වුණා. 833 කෝල්බුක් සහ කැමරන් කියලා දෙදෙනෙක් ශ්‍රී ලංකාවට එනවා. අපේ රටේ සමාජයේ ආර්ථිකයේ දේශපාලනයේ සංස්කෘතිය ඔවුන්ට ඕන හැටියට හඩගස්සන. ඒ සඳහා ඔවුන් මොකද කරේ? එදා 1833 ගෙනාපු කෝල්බුක් කැමරන් යෝජනා හරහා CH කැමරන් නැත්නම් චාල්ස් ඒ කැමරන් මේ රටේ අධිකරණ යාන්ත්‍රය වෙනස් කරනවා. අපේ රටේ තිබුණු ගම් සභා ක්‍රමයේ සතුණු බලතල අහෝසි කරනවා අධිකරණ හා සම්බන්ධ අහෝසි කරලා ඔවුන්ගේ අධිකරණ යාන්ත්‍රය ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නා ඒ අධිරාජ්‍යවාදී අවශ්‍යතා ඉෂ්ට කරගන්න එතකොට එහෙම අධිරාජ්‍යවාදීන්නේ නීති රීති භාවිතා කළ මේ රටේ ජනතාව දැවැන්ත පීඩාවට ලක් කරා වියදම් අධික අධිකරණ යාන්ත්‍රණයක් හැදුවා ඒකට තමයි මේ රටේ ජනතාව එදා 1848 විශේෂයෙන්ම මහතලා හතර නිර්මාණ කරේ ගොංගාලවඩ බණ්ඩා එම නැත්තම් අපි ගත්තන් පස්සේ හඟුරංගිත ගොම්කලවඩ බණ්ඩා ඒ වගේම කුඩාපොළ හාමුදුරුව ගිරාණගම හාමුදුරුව පෑලියගොඩ ඩේවිඩ් ඒ කියන්නේ විශ්ව අපි ගත්ත වීර පුරන්නප්පු ඒ වගේ මේ රටට ආදරය කරන ඉසු අරගල කරේ අධිකරණ යාන්ත්‍රණය පරාජය කරන්න ඒ අධිකරණ යාන්ත්‍රණය තමයි මේ රටේ අපේ රටේ ක්‍රියාත්මක වුණේ අපි බලයට ගෙන මේ රටේ සාමාන්‍ය මිනිස්සු මතක තියාගන්න දෑතේ හයියෙන් වැඩ කරන වේනේ වැඩ කරපු එහෙම නැත්නම් කම්මලේ වැඩ කරපු ඒ මිනිස්සු තමයි අපිව බලයට ගෙනාවේ. ඔවුන්ගේ රාජ්‍යයක් නිර්මාණ කරන්න. ඔවුන්ගේ අනාගතය හදන්න. ඒ සඳහා තමයි පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන තේමාවත් එක්ක අපි මේ රටේ දේශපාලන වෙනස් කරේ. එහෙනම් ඒ දේශපාලන වෙනස් කරා වගේම ඒ ජනතාවට අවශ්‍ය වෙන ආකාරයට මේ රටේ නීති රීති වෙනස් වෙන්න ඕනේ. ඉතාම සුළුතරයක් වෙච්ච ධනපති පන්ති අවශ්‍යතාවය වෙනුවෙන් සකස් වූ නීතියක් වෙනුවට මේ රටේ අතිබහුතරයක් ජීවත් වූ ජනතාව වෙනුවෙන් නීති රීති පද්ධති හැදෙන්න ඕනේ. සංශෝධනය කෙරෙන්න ඕනේ. අපි පොහොසත් රටක් ලස්සන ජීවිතයක් අපේ ප්‍රතිපත්ති මාලාවේ අපි ඉදිරිපත් කළා තියෙනවා. 1978 හඳුන්වා දුන්නු දෙවෙනි ජනරජ ව්‍යවස්ථාව වෙනුවට මේ රටට ගැලපෙන අලුත් ව්‍යවස්ථාවක් අපි හදනවා කියලා. ඒ හදනවා කියන පොරොන්දු පිට අපි අවුරුදු 5 යන්න ඉස්සලා මම හිතන්නේ මේ ඉදිරි අවුරුදු 3ට ආසන්න කාල තුල ඒ නීති රී සංශෝධනයේලා අලුත් ව්‍යවස්ථාවක් නිර්මාණය වෙනවා.
මන්ත්‍රීතුමා විනාඩි 2ක් කාලයක්
තියෙනවා. ඒ සංශෝධන වියමත් එක්ක අලුත් ව්‍යවස්ථාවක් අපට අත්විඳින පුළුවන් ඒ ව්‍යවස්ථාව එනකම් මේ රටේ අධිකර පද්ධතිය තුල තියෙන යම් යම් අකටුතුකම් ඒ වගේම අපි ගත්තා විශේෂයෙන්ම හරියට දඬුවම් දෙන්න බෑ මේ රටේ වැරදි කරපු වැරදිකරුවන් චූදිතයන්ට ඒ නිසා ඒ අධිකර යාන්ත්‍රය තුළ පැහැදිලි වෙනස්කමක් විය යුතුයි ඒ සඳහා තමයි මේ සංශෝධන පනත සංශෝධනයේ ගේන්නේ 22 සංශෝධනයේ මම හිතන්නේ ඉදිරි මාස 2 3 ඇතුළත අනිවාර්යයෙන් මේ සංශෝධනය මේ පාර්ලිමේන්තුවේ සම්මත වෙනවා මම ජනමත් විවරණයක් අවශ්‍ය වෙන්නේ නැහැ ඒකට හේතු ව්‍යස්තාවේ කිසිම තැනක අධිකරණය තුළ ඉන්න විනිශ්චයකරුවන්ගේ වයස දීර්ඝ කිරීම හා සම්බන්ධ ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා අපේ 1972 දෙවන ජනරජ ව්‍යවස්ථාව කිසිම තැනක සඳහන් වෙලා නැහැ මුලාසන අරුර මන්ත්‍රීතුමනි. මම හිතා ජාතික වාසියෙන් වැදගත් වූ ප්‍රශ්න තමයි ජනමත විචාරණයට යන්න තියෙන්නේ. අපේ රටේ ජාතික ගී වෙනස් කරනවා නම්, ජාතික කොඩි වෙනස් කරනවා නම්, ඒ වගේම පාර්ලිමේන්තු නිලකාලය දික් කරනවා නම්, ජනාධිපතිවරයාගේ නිලකාල දික් කරනවා නම්, අන්න ඒ වගේ ජාතික වාසියෙන් වැදගත් වූ ආස්ථාන් වල විතරයි මත ජනමිතාරණ යන තියෙන්නේ ව්‍යස්තාව තුළ තියෙන නමුත් මේ අපේ විපක්ෂ උත්සාහ කරනවා මේ தත්ත්වය යට ගහලා මේක වෙනමතන රන් ගිහිල්ලා අපි මේ කරන්න හදන මහජනතාවගේ සුබසාධන ඔවුන්ගේ යහපත වෙනුවෙන් හදන්න හදන මේ උත්සාහය අසාර්ථක උත්සාහ ගන්නවා ඒක අපි අනිවාර්යෙන් පරාජය කරනවා මේ ව්‍යස්තා සංශෝධනයේ වගකීතු රජයකට අපි අනිවාර්යෙන්ම සම්මත කරනවා කියන ප්‍රකාශ කරමින් මගේ අදහස් දෙක නතර කරන ස්තුතියි
බොහොම ස්තුති කරමු මන්ත්‍රීතුමා